අද දින අප සාකච්ඡා කරන්නේ 10 වන ශ්‍රේණිය සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පළවෙනි පාඩම වන සංවේදනයේ හැඳින්වීම පිළිබඳවයි. ඒ අර්ථයේ පළමුවෙන් අප සංවේදනයේ පිළිබඳව අර්ථකථනය අධ්‍යයනය කරමු. සරලව සංවේදනය යන්න හැඟීම් සිතුවිලි හා අදහස් අන්‍යයන් සමග උවමාරු කර ගැනීම ලෙස අර්ථ දැක්විය හැකිය. සංවේදනය යන්න එකිනෙකා අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම ලෙසද සඳහන් කළ හැකි වෙනවා. මෙහිදී සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය විධිමත් විෂයක් ලෙස අධ්‍යයනය කිරීමේ ආරම්භ වීමත් සමග ලෝපුරා විවිධ විද්වතුන් විසින් සංවේදනය පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් කර ඇත. 10 ශ්‍රේණියේදී අපි එම අර්ථකථන දෙකක් ඉගෙන ගන්න ලබනවා. එම අර්ථකථන එවත් නිර්වචන අතරින් මා ඔබට මුලින්ම ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ මහාචාර්ය හැරල් ඩී ලැස්වෙල් විසින් ඉදිරිපත් කරන ලද සංවේදන නිර්වචනයයි. දයාබර දුවේ පුතේ ඇමරිකානු ජාතික දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය හැරල් ඩී ලැස්වෙල් විසින් 1948 වර්ෂයේ ඉදිරිපත් කළ මෙම සංවේදන අර්ථකථනය මේ ආකාරයට ඔහු ඉදිරිපත් කර තිබෙනවා. කිසියම් කෙනෙක් යම් කිසිවක් කිසියම් නාලියකින් යම් කෙනෙකුට යම් බලපෑමක් සඳහා ඉදිරිපත් කරන දෙය සංවේදනය වේ. මෙම අර්ථ දැක්වීම තුළ අපට ප්‍රධාන අංග පහක් හඳුනාගත හැකි වෙනවා. ඒවා සංවේදන මූලිකාංග ලෙස තවදුරටත් හැඳින්විය හැකි වෙනවා. මෙම හැරල් ඩී ලැස්වෙල් මහාචාර්යවරයාගේ අර්ථකථනයේ අපට හඳුනාගත හැකි අවස්ථා පහ වන්නේ කිසියම් කෙනෙක් එහිදී එම පණිවිඩය කියන්නේ කවුද කියන්න අර්ථ ගැන්වෙනවා. එනම් අප නූතන සංවේදන අර්ථකථනවලදී එය සංවේදකයා ලෙස හඳුන්වනවා. මෙහි දෙවනුවට යම් කිසුවක් යන්න සඳහන් වෙනවා. එය කියන්නේ කුමක්ද යන්න අදහස් වන්නේ. එය සංදේශය ලෙස අර්ථ දක්වනවා. තුන්වනුව යම් නාලියකින් යන්න මහාචාර්ය ලැස්වෙල් විසින් ඉදිරිපත් කර තිබෙනවා. එය කුමන මාධ්‍යකින්ද යන්න ඔහු අදහස් කර තිබෙනවා. එය මාධ්‍ය ලෙස අප හඳුන්වනවා. එසේම හතරවනුවට යම් කෙනෙකුට එය කවුරුන් හටද යන්න අදහස් වෙනවා. එය සංවේදන මූලිකාංගයක් ලෙස ග්‍රාහකයා ලෙස අර්ථ දක්වා තිබෙනවා. අවසාන වශයෙන් යම් බලපෑමක් සඳහා ලෙස හඳුන්වා තිබෙනවා. එය කවර බලපෑමක් සඳහාද යන්න අපට අදහස් දැක්විය හැකි. එය සංවේදන මූලිකාංග අතර බලපෑම ලෙස අපට අර්ථ දැක්වීමට හැකියාව තියෙනවා. එසේම දුවේ පුතේ මහාචාර්ය හැරල් ඩී ලැස්වෙල් මෙම සංවේදනය පිළිබඳ වූ අර්ථකථනය ආකෘතියක් ලෙසද ඉදිරිපත් කර තිබෙනවා. එය සංවේදකයා, සංදේශය, මාධ්‍ය, ග්‍රාහකයා හා බලපෑම ලෙස සරල රේඛීයව ගමන් කරන එකිනෙකට එම මූලිකාංග පහ පෙළගස්වා ඔහු විසින් එම සංවේදනය පිළිබඳව ආකෘතිය ඉදිරිපත් කළා තියෙනවා. ලැස්වෙල්ගේ මේ සංවේදන ආකෘතිය ඉදිරිපත් කරන්නේ සංවේදකයාගේ ක්‍රියාදාමයේ මුල්තැන දෙමින් නිසා එය සංවේදකයාගෙන් ආරම්භ කර රේඛීය ආකෘතියක් වශයෙන් මේ සංවේදන මූලිකාංග පහ පිළිවෙලින් පෙළගස්වා තිබෙනවා. එම සංවේදන මූලිකාංග පහ පිළිබඳව අපි කෙටියෙන් සඳහන් හඳුනාගත හොත් දුවේ පුතේ සංවේදකයා යනු සංවේදන ක්‍රියාවලිය ආරම්භ කරන්නා වේ. ඔහු සංවේදනය කළ යුතු දේ සැලසුම් කිරීම ඔහුගේ මූල්‍ය කාර්යය වේ. එසේම සංදේශය නිර්මාණය කිරීම, සංදේශයේ ඉදිරිපත් කරන ග්‍රාහකයන් හඳුනා ගැනීම අනුව අන්තර්ගතය තෝරා ගැනීම සිදු කිරීම සංවේදකයාගේ වගකීමක් වෙනවා. සංදේශයේ ඉදිරිපත් කරන මාධ්‍ය තෝරාගෙන සංදේශය ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය කිරීම සංවේදකයා විසින් සිදු කරනවා. උදාහරණයක් ලෙස සැලකුවොත් රූපවාහිනිය ගුවන් විදුලියේදී නිවේදකයා වශයෙන් කටයුතු කරන අවස්ථාවකට දැක්විය හැකි. එසේම පුවත්පත්වල වාර්තාකරු, පොත් ග්‍රන්ථවල රචකයා අපට එම සංවේදකයා ලෙස හඳුනාගත හැකි වෙනවා. එසේම දෙවැනි මූලිකාංගය වන සංදේශය ග්‍රාහකයා අරමුණු කරගෙන සංවේදකයා විසින් කරනු ලබන සිය හැඟීම්, සිතුවිලි හෝ අදහස් ප්‍රකාශනය සංදේශය ලෙස හඳුන්වයි. මේ පණිවිඩය ලෙසත් බොහෝ පොත්පත්වල අර්ථ දක්වා තිබෙනවා. සංවේදන ක්‍රියාවලියේ වැදගත්ම අංගය සංදේශය වෙනවා. මෙහිදී අප ලියන ලිපි, පුවත්පත් වාර්තා, ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන්, සිනමා නිර්මාණ සංදේශ ලෙස හඳුනාගත හැකි වෙනවා. මෙහිදී යොදා ගන්නා මාධ්‍ය තුලින් ඉදිරිපත් කිරීමට උචිත ලෙස සංදේශයේ සැලසුම් කර නිර්මාණය කළ යුතු වෙනවා. දුවේ පුතේ, අපි ඊළඟ සංවේදන මූලිකාංගය වෙන මාධ්‍ය පිළිබඳ සලකා බලමු. මාධ්‍ය අනු සංවේදකයා විසින් සකස් කරන ලද සංදේශය ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය කරන මාර්ගයකි. එෙහිදී අක්ෂර, වචන හෝ රූපම ලෙසින් නිර්මාණය වෙන සංදේශ ග්‍රාහකයා වෙත ළඟා වෙන්නේ ලිඛිතව, පුවත්පත් හෝ සංග්‍රහ ලෙසේ, ග්‍රන්ථ මාධ්‍යයක් ලෙසිනි. එසේම භාසිත ශබ්ද ශ්‍රව්‍ය මාධ්‍යයක් වන ගුවන්විදුලි මාධ්‍යයෙන් ඉදිරිපත් වෙනවා. භාසිත ශබ්ද හා රූප එක්ව ඉදිරිපත් කරන සංදේශයන් රූපහිනි මාධ්‍යයෙන් ග්‍රාහකයා වෙත ඉදිරිපත් කරනවා. මේදී ග්‍රාහකයාට ළඟා විය හැකි මාධ්‍යයක් තෝරා ගැනීම සෑම විටම සංනිවේදකයා උත්සාහ කළ යුතු වෙනවා. මීළඟට සංනිවේදන මූලිකාංගය වන්නේ අප ඒ ලැස්වෙල් මහාචාර්යවරයා ඉදිරිපත් කරනු ඒ රේඛීය ආකෘතියේ හතරවන හැමවන ග්‍රාහකයා පිළිබඳව විමසා බලමු. සංවේදකයා විසින් යම් මාධ්‍යයක් ඔස්සේ යවන සංදේශය ලබා ගන්නා පුද්ගලයා ග්‍රාහකයා වේ. මෙහිදී සංදේශය සකස් කිරීමේදී ග්‍රාහකයා නියෝජනය කරන සමාජ පද්ධතිය, සංස්කෘතිය, දැනුම, ආකල්ප කුසලතා යන සෑම කරුණක් පිළිබඳව සලකා බැලිය යුතුය. සංදේශයේ ලබා ගන්නා මාධ්‍ය අනුව ග්‍රාහකයා විවිධාකාරයෙන් හඳුන්විය හැක. පුවත්පත් වලින් තොරතුරු ලබා ගන්නා පුද්ගලයා ග්‍රාහකයා අපි හඳුන්වන්නේ පාඨකයා ලෙසයි. ගුවන්විදුලිය ශ්‍රවණය කරමින් තොරතුරු ලබා ගන්නා ග්‍රාහකයා අපි හඳුන්වන්නේ ශ්‍රාවකයා ලෙසයි. රූපවාහිනිය හා සිනමාව රස විඳින එමගින් තොරතුරු ලබා ගන්නා ග්‍රාහකයා ප්‍රේක්ෂකයා ලෙස අප හඳුන්වනවා. ඉතින් දුවේ පුතේ, හැරල් ඩී ලැස්වෙල් මහාචාර්යවරයාගේ සංවේදන ආකෘතියේ පස්වන මූලිකාංගය ලෙස ඔහු දක්වා ඇත්තේ බලපෑම පිළිබඳවයි. එෙහිදී සංවේදකයා යම් මාධ්‍යයක් උපයෝගී කරගෙන ග්‍රාහකයා වෙත සංදේශයක් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස ග්‍රාහකයා තුළ ඇති කරන වෙනස බලපෑම ලෙස හඳුන්වා තියෙනවා. එහෙත් සංවේදකයා අපේක්ෂා කරන වෙනසම ග්‍රාහකයා තුළ ඒ ආකාරයෙන්ම ඇතිවේ යයි සිටිය නොහැකි අවස්ථාද අපට හමු වෙනවා. එසේම කිසියම් ආකාරයක සංවේදකයා නොසිතූ ආකාරයේ බලපෑමක් ග්‍රාහකයා තුළ ඇති වෙන අවස්ථාද සිදුවේ. මෙම බලපෑම ග්‍රාහකයාගේ චර්යාවේ වෙනසක් හෝ මානසිකව ඇති වෙන වෙනසක් ලෙස පිළිබිඹු විය හැක. මීළඟට අප ඒ මූලිකව හඳුනාගත්තේ සංවේදන අර්ථකථනය උයේ හැරල් ඩී ලැස්වෙල් මහාචාර්යවරයාගේ සංවේදන අර්ථකථනයයි. මීළඟට ක්ලෝඩ් සෙනන් සහ වොරන් වීවර්ගේ සංවේදන අර්ථකථනය ලංකා කුමාරි ගුරුමහත්මිය විසින් ඉදිරිපත් කරන ඇත.
ඔව් සර්, ස්තුතියි. ආදරණීය දුවේ පුතේ, අපි බලමු දෙවන සංනිවේදන ආකෘතිය ගැන අවධානය යොමු කරලා. ඒ ආකෘතිය හඳුන්වන්නේ ෂැනොන් විව ආකෘතිය කියලා. නැත්නම් ෂැනොන් විව සූත්‍රය කියලත් කියනවා. ඇමරිකානු ජාතික ගණිතඥයින් දෙදෙනෙකු ක්ලෝඩ් ෂැනොන් හා වොරන් විව යන දෙදෙනා ඉංජිනේරු විශේෂේශ්‍රයේ උගතුන් දෙන්නේ. මේ ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් විව දෙදෙනා එක්ව තමා මෙම ආකෘතිය ගොඩනගලා තියෙන්නේ. එම නිසා ඔවුන් දෙදෙනාගේ නම්වල අග කොටස් එකතු කරමින් මෙම ආකෘතියට ෂැනොන් විව යයි නම් තියලා තියෙනවා. ක්ලෝඩ් ෂැනොන් කියන නමේ ෂැනොන් කියන අග කොටසත්, වොරන් විව කියන නමේ විව කියන අග කොටසත් එකතු කරමින් මෙම ආකෘතියට ෂැනොන් වීව ආකෘතියයි නම් කරලා තියෙනවා. බෙල් නැමැති විදුලි සංදේශ ආයතනයේ සේවය කරමින් සිටියේදී මෙම ආකෘතිය ඔවුන් දෙදෙනා විසින් එක්ව ඉදිරිපත් කරලා තියෙනවා. එහිදී දුරකථන සංවාදයක් තමා මේ සඳහා ආධාර කරගෙන තියෙන්නේ. එතකොට ආදරණීය දුවේ පුතේ, මේ ආකෘතිය ඉදිරිපත් කර වර්ෂය අපි කතා කරොත් ඒ තමයි 1949. මේක අපට මතක තියාගන්න හරි ලේසි දරුවනේ. අපේ රටට නිදහස ලැබුණු අවුරුද්ද තමයි මේ අපේ සර් කතා කරපු සම්නිවේදන ආකෘතිය වෙන හැරඩි ලැසෙල් ආකෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ 1948. ඉන් පසු එළඹෙන වර්ෂයේ, කියන්නේ 1949 තමයි මේ සැනොන් වීව ආකෘතිය ඉදිරිපත් කරන්නේ. මේ විස්තර ටික ඇහෙනකොට මගේ දරුවන්ට මතක් වෙයි කොයි වගේද මේ ආකෘතිය කියලා තියෙන්නේ, කොයි වගේද මේ ආකෘතිය සකස් වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් 10 ශ්‍රේණියේ 13 පිටුව පෙරලා බලන්නකෝ, කොහොමද බලමු මේ ආකෘතිය ගොඩ නැගිලා තියෙන්නේ. සන්දේශයක් නැතහොත් පණිවිඩයක් සම්පාදනය කරන්නේ තොරතුරු මූලාශ්‍රය පදනම් කරගනිමින්. මේ සන්දේශය නැතහොත් පණිවිඩය සම්ප්‍රේෂණ උපකරණයක් ආධාරයෙන් සංඥා බවට පත් වෙනවා. එම සංඥා නැවතත් ග්‍රාහකයන් මගින් ග්‍රහණය කරගනු ලබනවා. ඒවා නැවත සන්දේශයක් බවට පත් වී අග්‍රස්ථානයේ නැතහොත් ග්‍රාහක ස්ථානයේ වෙත ගමන් කරනවා. සංඥා සම්ප්‍රේෂණය වීමේදී ඒවාට හානි සිදුවීම මේ ආකෘතියේ ගෝසා ලෙස පෙන්වා දී තිබෙනවා. මේ ගෝසා හෙවත් මේ බාධා නිසා සන්දේශය නිසි පරිදි ග්‍රහණය කරගත නොහැකි වෙනවා. එහෙම නැත්නම් sannivedakaya කියන මේ පණිවිඩය නිවරදිව ග්‍රහණය කරගන්න ග්‍රාහකයාට නොහැකි වෙනවා. ආදරණීය දුවේ පුතේ, මේ ක්‍රියාවලිය තුල අපිට හම්බ වෙනවා තොරතුරු මූලයක්, සන්දේශයක්, සම්ප්‍රේෂකය, සංඥා, බාධක, ග්‍රාහකයා, සන්දේශාන්තය. මෙන්න මේ වගේ ප්‍රධාන කරුණු ටිකක් මේ ආකෘතිය තුල පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඕගලන්ට නිර්දේශිත සම්නිවේදන ආකෘති දෙක වෙන හැරල්ඩ් ලැසෙල් සම්නිවේදන ආකෘතියත්, මේ මම කතා කරපු ෂැනොන් වීව සම්නිවේදන ආකෘතියත් කියන දෙකම ගැන අපි කතා කරලා බලනකොට, සසඳලා බලනකොට මේ ආකෘති දෙකේම විශේෂ කාරණා අපිට අඳුනගන්න පුළුවන්. එතකොට මේ ෂැනොන් වීව කියන මේ සම්නිවේදන ආකෘතියේ විශේෂත්වය තමයි බාධක, එහෙම නැත්නම් ഘോഷා කියන සම්නිවේදන මූලිකාංගය ගැන කතා කරලා තියෙන එක. පළමු වරට මේ බාධක කියන සම්නිවේදන මූලිකාංගය ගැන කතා කරේ මේ ෂැනොන් වීව සම්නිවේදන ආකෘතිය තුල. මොකද්ද දරුවනේ මේ බාධක කියන්නේ? මෙතනදී බාධක යනු යම් පණිවිඩයක් ග්‍රාහකයාට නිසි ලෙස අවබෝධ කර ගැනීමට නොහැකි වන පරිදි ඇතිවන තත්වයක්. එතකොට මේ වගේ බාධකයක් මුණ ගැහුනහම සම්නිවේදක ස්ථානයේ සිට ග්‍රාහක ස්ථානයේ දක්වා පණිවිඩය ගමන් කරන්නේ නැහැ. කො ගමන් කරත් ඒ පණිවිඩය නිරවුල්ව නිවරදිව සම්නිවේදනය වෙන්නේ නැහැ. ග්‍රාහකගත වෙන්නේ නැහැ. එම නිසා මේ බාධක ගැන වැඩිපුරමත් මේ සම්නිවේදනඥයින් කතා කරලා තියෙනවා. අපේ සම්නිවේදන අධ්‍යයනයේ විශේෂ ශාස්ත්‍රීය වර්ධනයටත් මේ කියන හැරල්ඩ් ලැසෙල් මහාචාර්යතුමා, ෂැනොන් වීව, ක්ලෝඩ් ෂැනොන්, වොරන් වීව මේ ආදී සම්නිවේදනඥයින් විශාල මෙහෙයක් ඉටු කරලා තියෙනවා. ඒ අතර මුලින්ම ඔය බාධක කියන සම්නිවේදනාංගය නැත්නම් මූලිකාංගය ඉදිරිපත් කරේ මේ ෂැනොන් වීව ආකෘතිය තුල. ඒකේ මේ බාධක කියන එක ප්‍රධාන වශයෙන් මේ දුවේ පුතේ අපිට වර්ග දෙකක් යටතේ ඉගෙන ගන්න ලැබෙනවා. ඒක පළවෙනි එක තමයි අර්ථ බාධක, දෙවෙනි එක මාධ්‍ය බාධක. අර්ථ බාධකයක් කියලා කියන්නේ කියන දේ හෝ ලියා ඇති දේ නොවැටෙන්නේ අර්ථ බාධා තත්ත්වයක් නිසා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සිංහල භාෂාව පමණක් දන්න අයෙකුට දෙමළ භාෂාවෙන් කතා කරොත් ඔහුට හැට ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේම ලියලා තියෙන දෙයක ව්‍යාකරණ දෝෂ, ඊළඟට වචන ඡේද ඈත් කරලා මේ වචන වෙන් කරලා ලියලා තිබුණ නැති වුණොත් මේ වගේ අවස්ථාවකදී අර්ථ බාධක තත්ත්වයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම බාධකවල අනිත් මේ කොටස් නැත්නම් වර්ග වෙන ඊළඟ එක මාධ්‍ය බාධක. මාධ්‍ය බාධක ඇති වෙන්නේ තාක්ෂණික වශයෙන් ඇතිවන දුබලතා නැත්නම් තාක්ෂණික දෝෂයන් හේතු කරගෙන තමයි මේ මාධ්‍ය බාධක ඇති වෙන්නේ. අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් දුරකථන සාකච්ඡාවකදී නැත්නම් දුරකථනෙන් කතා කරගෙන ඉන්නකොට අනිත් කෙනා කියන දේ හරියට ඇහෙන්නේ නැතිවීම, අපහැදිලි වීම. තව එකක් ගත්තොත් මේ රූපවාහිනියක් නරඹන විට රූප රාමුව අපහැදිලි වීම, ගුවන් විදුලි නාලිකා කිහිපයක්ම එකවර ඇසීම. මෙන්න මේ වගේ තත්ත්වයන් අපි මාධ්‍ය බාධකයන් විදිහට තමයි දරුවනේ හඳුනාගන්නේ. එතකොට ඕගලන්ට පැහැදිලි ඇති දැන් ඕගලන්ගේ පළවෙනි පාඩමේ තියෙන සන්නිවේදන ආකෘති දෙක, හැරල්ඩි ලැසෙල් සන්නිවේදන ආකෘතියයි ෂැනොන් වීව සන්නිවේදන ආකෘතියයි. එතකොට දරුවනේ මේ ආකෘති දෙකම අපි කතා කරාම මේ දෙකම රේඛීයව ගමන් කරන ආකෘති දෙකක්. එතකොට ඕගලන්ඩ හිතෙයි මේ රේඛීව ගමන් කරන ආකෘති විතරයිද මේ සන්නිවේදන විෂය තුල තියෙන්නේ කියලා. නැහැ දරුවනේ, සන්නිවේදන මාධ්‍ය අධ්‍යයනය තුල අපිට හමු වෙන සන්නිවේදන ආකෘති තුල රේඛීය වගේම චක්‍රීය ආකෘතිත් හම්බ වෙනවා. එතකොට මේ රේඛීය ආකෘතිය චක්‍රීය ආකෘතියක් බවට පත් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? සන්නිවේදකයා ලබා දෙන පණිවිඩය ග්‍රහණය කරගෙන ග්‍රාහකයා ඒ පණිවිඩය දක්වන ප්‍රතිචාරයක් තියෙන්න ඕනේ. එහෙම ග්‍රාහකයා ප්‍රතිචාර දැක්වීමේදී මේ ක්‍රියාවලිය චක්‍රීය වෙන, එහෙම නැත්නම් අපි කියන එක ද්විමාර්ගික වෙනවා. නැවතත් සන්නිවේදකයා ඒ ග්‍රාහකයාට උත්තරයක් දෙනවා, ග්‍රාහකයා නැවත සන්නිවේදකයාට උත්තර දෙනවා. මේ විදිහට දෙදෙනා හුවමාරු වෙමින් ද්විමාර්ගික සන්නිවේදනයකුත් අපිට මේ සන්නිවේදනයේ තුල දකින්න ලැබෙනවා. එතකොට මේ කිව්ව ෂැනොන් වීව ආකෘතියේ මොනවද පුතේ අපි අඳුනගන්න විශේෂ ලක්ෂණ? ඔව්, මේ සන්නිවේදන බාධක ගැන මුල්වරට කතා කරේ මේ ආකෘතිය තුල. ඊළඟට මම ඕගලන්ට මේකෙ තිබිච්ච අංග ටික කිව්වනේ, මූලික අංග ටික. එතකොට මේ අතර අපිට ප්‍රතිපෝෂණය කියලා අංගයක් මුණ ගැහුන්නේ නැහැ. එතකොට ප්‍රතිපෝෂණය ගැන අවධානය යොමු කරලා නැහැ. ඊළඟට මේ ආකෘතිය රේඛීය ආකෘතියක්. ඊළඟට ගණිතමය සංකල්පයක් ඔස්සේ තමයි මේක ගොඩනගලා තියෙන්නේ. මෙන්න මේ වගේ කාරණා අපිට මේකේ විශේෂ ලක්ෂණ විදියට හඳුනා ගන්න පුළුවන්. එතකොට දරුවනේ අපි බලමු මේ සන්නිවේදන ආකෘති දෙක අනුසාරයෙන් ඕගලන්ට මොන වගේ ප්‍රශ්න මීට පෙර ඇවිල්ලා තියෙනවාද, ඉදිරියට මොන වගේ ප්‍රශ්නවලට උත්තර ලියන්න එයිද කියන එක. එතකොට 2020 දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ හතරවෙනි කොටස අහලා තිබුණේ අකුණු ගැසීම නිසා ටෙලිනාට්‍ය නැරඹීම අතරමඟ නවතා දමන්නට සිදුවිය. මෙය කුමන සන්නිවේදන බාධාවක්? ඒතර මම ඕගලන්ට කතා කරපු සන්නිවේදන බාධකවල ප්‍රධාන බාධක වර්ග දෙක අර්ථ බාධක හා මාධ්‍ය බාධක. එතකොට පුතේ මේ අවස්ථාව ටෙලිනාට්‍යයක් නරඹමින් ඉන්නකොට වෙන සිදුවීමක්. මේකට අපිට පිළිතුර විදිහට ගන්න වෙන්නේ මාධ්‍ය බාධක කියන එක. තව ප්‍රශ්නයක් ගත්තොත් සන්නිවේදනය පිළිබඳ ගණිතමය ආකෘතිය හඳුන්වා දෙන ලද්දේ කවුරුන්ද? එතකොට ෂැනොන් වීව, ක්ලෝඩ් ෂැනොන් සහ වරන් වීව කියන දෙන්න ගණිතමය ආකෘති හඳුන්වලා දුන්නේ. ඊළඟට ප්‍රධාන සන්නිවේදන බාධක වර්ග දෙක ලෙස සැලකෙන්නේ මොනවාද? එහෙම ඇහුවොත් එහෙම අර්ථ බාධක, මාධ්‍ය බාධක. තව ප්‍රශ්නයක් පිගත්තොත් සන්නිවේදනයේ බාධක නම් කර අදාළ උදාහරණ දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න කිව්වොත් ඕගලන්ට සිද්ධ වෙනවා දරුවනි සන්නිවේදනයේ අර්ථ බාධක මොනවද, මාධ්‍ය බාධක මොනවද කියලා ඒ දෙක නම් කරාට පස්සේ ඒවට උදාහරණ ලියන්න. එතකොට අර්ථය අපහැදිලි වීම, භාෂාවේ තියෙන යෙදුම්, ඒවා තේරුම් ගැනීමට අපහසු වීම, උපභාෂා භාවිත කිරීම, මේ වගේ ඒවා තමයි අර්ථ බාධක කියලා හඳුනගන්නේ. එතකොට මාධ්‍ය බාධා කියන්නේ සංඥා නොමැතිවීම, ඇමතුම් විසන්දිවීම, අර මං කලින් කිව්වා වගේ රූපවාහිනී නාලිකාවක් නරඹමින් ඉන්න විට රූප රාමු අපහැදිලි වීම, අන්න ඒ වගේ තත්ත්වයක්. එතකොට මේකට ඔයගලන්ට මේ උත්තර සකස් කරගන්න පුළුවන් වෙයි. තව පුතේ 2017 අහලා තියෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට අනිවාර්යයි කියලා ඔයගොලු දන්නවනේ. ඒකට කෙටි ප්‍රශ්න 10ක් හම්බ වෙනවනේ. ඒකේ හතරවෙනි ප්‍රශ්නේ අහනවා, දුරකථන ඇමතුම අතරතුර උද්ගත විය හැකි සංනිවේදන බාධක වර්ග දෙකක්. එතකොට මම ඒත් අර කලින් කිව්ව විදිහටමයි අර්ථ බාධක, මාධ්‍ය බාධක කියන එක. බාධක පිළිබඳ සංකල්පය ඇතුළත් සංනිවේදන ආකෘතියක් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින් දැහුවොත් ඒතර කලින් විදිහටමයි. මම පුතේ මේ එකම ප්‍රශ්නේ කීප විටම ඕගලන්ට මේ ලියලා මේ කියලා මේ පෙන්වන්නේ මෙතනදී. එකම ප්‍රශ්නේ කීප විටක්ම නැත්තම් නැවත නැවත අපේ මේ ප්‍රශ්න පත්‍රවල, පහුගිය ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා. ඒ නිසා මේ අවුරුද්ද අහලා තියෙනවා, මේ අවුරුද්ද අපට එන්නේ නැති වෙයි ඒ වගේ කියලා අපිට අනුමාන කරන්න බෑ. ඒ නිසා අපි මේ හැම එකටම සූදානම් වෙන්න ඕනේ. ඊළඟට 2016 අවුරුද්ද අහලා තියෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස විදිහට, අර්ථ බාධක යනු සංදේශයේ නිසි ලෙස ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණයේ නොවීම නිසා ඇතිවන තත්ත්වයක්. එතකොට මේ ප්‍රකාශයට ඔබ එකඟද කියලා අහනවා, නැත්නම් ඔබේ පිළිතුරට හේතු දක්වන්න කියලා. මේක කියන්නේ අර්ථ බාධක කියන්නේ සංදේශය නිසි ලෙස ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය නොවීම. එතකොට දරුවනේ අපිට පැහැදිලි වෙනවා මේ සංදේශය නිසි ලෙස ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය නොවීම කියන්නේ මාධ්‍ය බාධකයක්. එතකොට මේක අර්ථ බාධකයක් නොවේ. එකඟද කියන එකට උත්තරේ නැත. එහෙමනම් හේතුව ලියන්න ඕනේ, අර්ථ බාධක යනු නිසි පරිදි සම්ප්‍රේෂණය නොවීම නිසා ඇතිවන තත්ත්වයක් නොවේ. අර්ථබාධක ඇතිවීමට බලපාන හේතු සාධක වන්නේ අපහැදිලි අක්ෂර ලිවීම, ව්‍යාකූල භාෂා භාවිත, බහුවර්ථ සහිත වචන භාවිත, ඒ ආදී දේවල්. එතකොට දරුවනේ අද ඔයගලන්ට පැහැදිලි ඇති සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10වෙනි ශ්‍රේණියේ සංනිවේදනයේ හැඳින්වීම කියන පළවෙනි පාඩමේදී අපි ඔයගලන්ට අද කියලා දුන්නු සංනිවේදනයේ සන්නිවේදන ආකෘති, හැරල්ඩි ලැස්සෙල් සන්නිවේදන ආකෘතියයි, ෂැනොන් වීව සන්නිවේදන ආකෘතියයි, ඒ ආකෘතිය තුළ මීට පෙර අහලා තියෙන ප්‍රශ්නයි. එහෙමනම් දරුවනේ අද වැඩසටහන මෙතනින් හමාර කරන්න සිද්ධ වෙනවා.